අයිබෝවන් දුවේ පුතේ රජරට ගුරු කිතර වැඩසටහන් මාලාවේ අපි සෝදානම් ප්‍රාථමිකංශයේ ඉගෙන ගන්න දුවල පුතාල වෙනුවෙන් පාඩමක් ගෙනෙන්නට. තඹුත්තේගම කලාපයේ තලාව ප්‍රාථමික විද්‍යාලයේ HLS ජයමාලි ගුරුතුමිය ඔබ වෙනුවෙන් සෝදානම් ජලය පාඩම ගෙනෙන්නට.
අයිබෝවන් දුවේ පුතේ, ඔයාලට මතක ඇති හතර ශ්‍රේණී පරිසරයේ විෂයේ ජලයේ තේමාව යටතේ අපි කතා කළා ජලය සම්පතක් වන බව. ඒ වගේම මම ඔයාලට කිව්වා ජලය ලැබෙන ක්‍රම. ඒ වගේම අපි අත්හදා බැලීම් කිහිපයක් කරමින් ජලයට පාටක් නැති බවත්, ජලයට වර්ණයක් නැති බවත්, ජලයට හැඩයක් නැති බවත් අවබෝධ කරගත්තා. ඒ වගේම අපි කතා කළා ජලය රත් කරනකොට මොකද වෙන්නේ කියලා. ජලය රත් කරනකොට ජලය වාෂ්ප වුණා. ඒ වගේම රත් වූ හැන්දකට ජලය දමනකොටත් මොකද වුණේ? ජලය වාෂ්ප වුණා. ඊට පස්සේ අපි කතා කළා වාෂ්ප වෙච්ච ජලය සිසිල් කරලා නැවත ජලයේ බවටම පත්වන ආකාරය හොඳින් නිරීක්ෂණය කළා. ඒ වාෂ්ප ජලය වෙනකොට මොන වගේ දේවල් වලටද අපිට ගන්න පුළුවන් කියලා අපි ඒ ප්‍රයෝජන ගැන කතා කළා. ඔයාලට මතක ඇති ඉන්දියාප්ප හදනවා කිව්වා, පිට්ටු හදනවා කිව්වා, හැලප හදනවා කිව්වා, ඊළඟට දේශීය ඖෂධ වර්ග තම්බනවා කියලා ඒ ගැනත් අපි කතා කළා. ඊට පස්සේ දුවේ පුතේ අපි කතා කළා අයිස් කැටේ ජලය සමග ක්‍රියා කරන ආකාරය. එතකොට දුවල පුතාලට මතක ඇති මම කිව්වා අයිස් කැට ජලයට දමනකොට ඉස්සෙල්ලම මොකද වෙන්නේ කියලා. අයිස් කැට ජලය ගිලෙනවා. ඒ වගේම අයිස් කැට ජලය පා වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික උඩා වෙනවා. ඊට පස්සේ අයිස් කැට දිය වෙලා යනවා. දිය වුණාට පස්සේ අර ජල බඳු ගත්තු බඳුනේ වටේට ජල බිඳු ලෙස තැම්පත් වෙනවා අපි දැක්කා. ඒ වගේම දුවේ පුතේ මම කිව්වා අයිස් කැට ඉක්මනින් දියවන්නේ කුමන ජලයේද කියලා. මේ සඳහාත් අපි පරීක්ෂණයක් කරා, අත්හදා බැලීමක් කරා. එතකොට අපි දැක්කා උණු ජලයේ අයිස් කැට ඉක්මනින් දියවෙනවා. ඊට පස්සේ අයිස් කැට දිය නොවි කල් තබා ගැනීම ගැනත් කතා කරා. ඒ අයිස් කැට වලින් ගන්නා ප්‍රයෝජනත් කතා කළා. ඒ අයිස් කැට වලින් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නවා. ඉතින් දුවේ පුතේ අද මම ඔයාලට එතනින් ඉදිරියට පාඩමේ කොටස කරන්න සූදානම්. මං ඔයාලට කිව්වා නියගිය තිබෙන ප්‍රදේශවල පින්තූර බලාගෙන එන්න කියලා. එතකොට ඔයාලා දකින්න ඇති නියගිය තිබෙන ප්‍රදේශවල මිනිස්සුන්ට බීමටවත් ජලය නැහැ, නාගන්නවත් ජලය නැහැ, ආහාර සකස් කරගන්නත් බැහැ. ඒ මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා. එතකොට ඔයාලට තේරෙනවද ජලය කොතරම් වැදගත් වෙනවද කියලා? එහෙමනම් දුවේ පුතේ අපි ජලය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු වෙනවා. මොකද අපිටත් මේ ගැන අත්දැකීම් තියෙනවා. අපිටත් වතුර නැති කාලයට සමහර අය ඇලවල්වල වලවල් කපලා ජලය ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් දුවේ පුතේ මේ නියගේ නිසා දුක් විඳින රටවල් විදියට සෝමාලියාව, ඉතියෝපියාව, ටැන්සානියාව වගේ රටවල් මට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ යාපනය, හම්බන්තොට, මොනරාගල වගේ ප්‍රදේශත් වල ජීවත් වෙන මිනිස්සු ගොඩාක් දුක් විඳිනවා ජලය නොමැති කාලවලට. ඒ වගේම එයාලා ලෙඩ වෙනවා. අකාලේ මරණයට උවත්පත් වෙන්න පුළුවන්. ඒ වගේම දුවල පුතාලා ගොඩාක් හොඳ ළමයි නිසා නිවසේ, පාසලේ වගේම පොදු ස්ථානවලත් ජලය නාස්ති වෙනවා දකින්නකොටම ඒ ජලය නාස්තිවීම වලක්වා ගැනීමට පිළියම් යොදන්න පුරුදු වෙන්න. එහෙමනම් දුවල පුතාලට ජල සම්පත අපතේ යාම වලක්වා ගැනීමට කළ හැකි දේවල් කියා දෙන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. මොකද දුවේ පුතේ, පුංචි ඔබ මේ ගැන දැනගෙන අනාගතයේ ජල සම්පත රැක ගන්නට කටයුතු කරන්න ඕන. ඉතින් මම මේ කියා දෙන්න යන කරුණු ඔයාලා හොඳට මතක තියාගන්න, ඒ වගේම ලියාගන්න අවශ්‍ය නම් ලියාගන්න. ඔන්න මම මේ ජල සම්පත අපතේ යාම වලක්වා ගැනීම යටතේ පළවෙනි කරුණ විදියට ඔයාලට කියා දෙනවා, පොදු ස්ථානවල ඇති ජල කරාම හොඳින් වසා තබන්න ඕන. ඔයාලා පොදු ස්ථානයකට, ඒ කියන්නේ පාසලට, පන්සලට, දුම්රිය ස්ථානය, බැංකුව වගේ පොදු ස්ථානවලට යනකොට සමහර විට ජල කරාම ඇරලා තිබෙනවා දකින්න පුළුවන්. ඒ අවස්ථාවේදීම ඒ ජල කරාමය හොඳින් වසන්න පුරුදු වෙන්න. එතකොට අපිට පුළුවන් ඔන්න ජලය ටිකක් පරිස්සම් කරගන්න. එහෙනම් මේ පුංචි දුවල පුතාලට මම මේ කියූ පළවෙනි කාර්යයට දායක වන්න පුළුවන්. ඒ වගේම මම දුවේ පුතේ දෙවෙනි කරුණ විදියට ඔයාලට කියා දෙනවා, ජල කරාම ඇරලා දාලා වෙනත් වැඩක් නොකර සිටීම. ඒ කියන්නේ දුවේ පුතේ, ජල කරාමයක් ඔයාලා ඇරියොත් ඉන් කළ යුතු වැඩේ අවසන් කර වෙනත් වැඩකට යන්න පුරුදු වෙන්න. මොකද ඇරලා දාලා වෙනත් වැඩක් කරන්න ගිහිල්ලා එනකොට වතුර ගොඩාක් අපතේ ගිහින් තියෙන්න පුළුවන්. ඒ නිසා ජල කරාමයෙන් ඔයාලා පාජන සෝදන්න ගත්තනම්, එහෙම නැත්තම් නාන්න ගත්තනම්, ඒ කාර්යය අවසන් කරලා වෙනත් වැඩකට යන්න නැත්තම් විශාල ජල ප්‍රමාණයක් අපතේ යනවා. ඒක ඔයාලා සතු වගකීමක්, මේ ජල සම්පත රැක ගන්න. ඊළඟට දුවේ පුතේ, අපි භාජන සෝදනවා. මේ භාජන සෝදනකොට එක් එක් භාජනය වරින් වර සේදීම වෙනුවට එකවර භාජන සියල්ලම සේදීම කළ යුතුයි. එහෙමනම් දුවේ පුතේ, මං ඔයාලට කියන්නම්, ඔයාලට කෝප පහක් හයක් සෝදන්න තියෙනවා. ඒතර මේ කෝප සෝදනකොට ඒවා එක එක වෙන වෙනම සෝදන්නේ නැතිව එකවරම සේදීම කරන්න පුළුවන්. එතකොට ජලය අපතේ යාම අඩු කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, නාන කාමරයෙන් ඉවත් කරන ජලය කාණු පද්ධතියක් මගින් ඔයාලගේ ගෙදර වත්තේ වගාවකට හරවන්නත් පුළුවන්. මෙහිදී අපිට පුළුවන් පැලයක්, මොනවා හරි කෙස්සෙල් පැලයක්, රම්පෙ පැලයක් වගේ ජලය වැඩිපුර අවශ්‍ය වෙන පැල වර්ගයක් හිටවලා අන්න ඒ ජල වගාවට ජල සැපවීම සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට මේ ජලය තවත් කාර්යයක් සඳහා ප්‍රයෝජනෙට ගැනීමට අපට හැකියාව තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ, ඊළඟ කරුණ විදියට මම ඔයාලට කියන්නේ, අපි වගා කරනවා පැලවලට වතුර දාන්න ඕන. එතකොට මොකද මල් වවනවා, එළවලු වවනවා, ඒ වගේ දේවල් වලට ජලය යොදන්න ඕන. ඒ එහෙම ජලය යොදනකොට අපිට ටැප් එකක් ඇරලා ඔහේ වතුර ගලාගෙන යාමට තබන්නේ නැහැ. ඒ අවස්ථාවේදී අපි කුමන හෝ ජල සම්පාදන ක්‍රමයක් භාවිතා කරන්න ඕන. මොකද ජලය අපතේ නොයන ක්‍රමයක්. ඒකට අපිට පුළුවන් විසිරි ජල සැපවීම හෝ ජල බිඳිති ක්‍රමය යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපි මුහුණ සෝදනවා, නානවා. ඒ අවස්ථාවලදී ජලය භාජනයකට පුරවගෙන මුහුණ සෝදනවා නම්, එහෙම නැත්නම් බේසමකට පුරවගෙන නානවා නම් අපිට ජලය අපතේ යාම වළක්වා ගන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි දුවේ පුතේ, ජලය අපි බීමට ගන්නවා. ජලය බොනකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතර අරගෙන බොන්න පුරුදු වෙන්න. එහෙම නැතුව ලොකු කෝප්පේට වතුර ටිකක් ගන්න වතුර අරගන්නවා. ඒ වතුර ටික අපිට බොන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ටිකක් බීලා තියෙනවා. ඒ වතුර ටික මොකද කරන්නේ? පස්සේ විසි කරලා දානවා. එහෙම කරොත් ජලය අපතේ යනවා. ඒ නිසා අපි ජලය අපතේ නොයන විදියට භාවිතා කරන්න ඕන. මෙන්න මේ මං කිව්ව ආකාර කිහිපයටම අපට ජලය අපතේ නොයවා පරිභෝජනයට ගන්න පුළුවන්. මෙම ක්‍රම අතරින් ඔබ අනුගමනය නොකරන ක්‍රම තියෙනවා නම් ඔන්න අද ඉඳලා එම ක්‍රම අනුගමනය කරමින් වටිනා ජල සම්පත රැක ගැනීමට පුංචි දුවල පුතාලා පුරුදු වන්න. ඒ වගේම දුවේ පුතේ, මේ වටිනා ජල සම්පත විවිධ ක්‍රම මගින් දූෂණයට පත් වෙනවා. දැන් අපි ජල දූෂණය ගැන කතා කරමු. ඔයාලා දන්නවද ජල දූෂණය කියලා කියන්නේ මොකද්ද කියලා? ජලය දූෂණය වෙනවා කියන්නේ ජලය පරිභෝජනය කිරීමට සුදුසු නොවන තත්ත්වයට පත්වීමක් හෝ පත්කිරීමක්. මම මේ සඳහා සුදුසු පුංචි උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ දුවේ පුතේ ජලය අපිට සිදුවන අවස්ථාව. ඔන්න වැසි දිනක ඔයාලා නාන්න යනවා. නාන්න යනකොට ඇලේ වතුර මඩ පාට වෙලා තියෙනවා දැකලා ඇති. එතකොට අපිට නාන්නවත් රෙදි සෝද ගන්නවත් බැහැ. එහෙමනම් දැන් දුවල පුතාලට තේරෙනවා ඇලේ වතුර ප්‍රයෝජනයට සුදුසු නැති බව. අපිට පරිභෝජනය කරන්න බැහැ. මෙහෙම තියෙනකොට අපිට භාවිතයට සුදුසු නැති තත්ත්වයට පත්වීමක් වෙනවා. ඒ කියන්නේ අපි කරපු දෙයක් නෙමෙයි, මේක ස්වභාවිකව වැස්ස නිසා සිදුණු කාර්යයක්. එතකොට ස්වභාවික ක්‍රමයකින් තමයි මේ ජලය අපිට සුදු වෙලා තියෙන්නේ. ඒ වගේම දුවේ පුතේ, අපි තවත් පිටකදී ඇලේ වතුරේ තෙල් තට්ටුවක් පාවී යනවා දකිනවා. ඒ ජලයත් මොකද වෙන්නේ? අපිට පරිභෝජනය කරන්න පුළුවන්ද? බැහැ. මේ අවස්ථාවේදී ජලය පරිභෝජනයට සුදුසු නැති තත්ත්වයට පත් කිරීමක් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ පරිභෝජනය කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ බලපෑමක් සිදු වී ඇති බව ඔයාලට තේරෙනවා. ඒ ගැන තවත් දැනගැනීමට පුළුවන් ඔයාලට ඔයාලා අම්මල තාත්තලාට කියලා ජල දූෂණය සිදු වෙයි, කියන්නේ ජලය අපිරිසිදු වෙන බව පෙන්වන ඡායාරූප, පුවත්පත්, ඒ වගේම ලිපි, සංගරාවල ඇති ලිපි, වීඩියෝ දර්ශන හොයාගෙන බලන්න. එතකොට ඔයාලට පුළුවන් මේවා ඇස් දෙකින්ම දැකලා හොඳින් අවබෝධ කරගන්න. ඔයාලට දැන් තේරෙනවා මේ ජලය අපි රැක ගන්න ඕන කියන එක. ඒ නිසා එවැනි අවස්ථා දැකලා, එවැනි අවස්ථා වලින් වැළකිලා ජලය පිරිසිදු කරගන්න පුරුදු වෙන්න ඕන. එහෙමනම් දුවේ පුතේ, අපි දැන් බලමු ජලය දූෂණය වන්නේ මොන ආකාරවලින්ද කියලා. මේ ගැන කතා කරනකොට දුවේ පුතේ අපිට සිදුවෙනවා මේ ජලය දූෂණය වෙන්නේ, ජලය අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා කතා කරන්න. අපි බලමු මොනවද මේ අවස්ථා. ඔන්න මම එක් අවස්ථාවක් විදියට, එක් කරුණක් විදියට ඔයාලට කියනවා, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බැහැර කරන අපද්‍රව්‍ය ජලයට එකතු වීම. ඒ කියන්නේ දුවේ පුතේ, ඔයාලා දන්නව සෑම නිවසකම අපිරිසුදු ද්‍රව්‍ය එනම් කසල එකතු වෙනවා. මේ කසල මොකද කරන්නේ? ඒ එකතු කරන කසල සමහර අය ගෙනියලා ජල මාර්ගවලට විසි කරලා දමනවා. දැන් ඉතින් මොකද වෙන්නේ? අර පිරිසිදු ජලය ටික අපිරිසිදු වෙලා යනවා. ඒ වගේම ගෙදර තිබෙන වලන් ටික උයලා ඉවර වුණාට පස්සේ අරගෙන ගිහිල්ලා ඇලෙන් සෝදනවා. එතකොටත් මොකද වෙන්නේ? ජලය අපිරිසිදු වෙනවා. ඊළඟට අපි පාවිච්චි කරපු ප්ලාස්ටික් බෝතල්, ෂොපින්, ඉටිකොළ වගේ නොදිරන ද්‍රව්‍ය ජලයට දමනවා. ඒ වෙලාවෙත් මොකද වෙන්නේ? අපමිනිස් ක්‍රියාකාරකමක් නිසා ජලය අපිරිසිදු වෙනවා. ඔයාලා මේ බව තවත් පැහැදිලිව දකින්න පුළුවන් මීගමුව, කොළඹ වගේ ප්‍රදේශවලට ගියාම මුහුදු වෙරළේ මේ බෝතල්, ටින්, ෂොපින් ආදී දේවල් පාවෙනවා දැකලා ඇති. ඒ වගේම ගොඩ ගහලත් වෙරළේ අයින්වල තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, මම කියපු පළවෙනි කාරණාව ඔයාලට වඩාත් පැහැදිලි වෙනවා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බැහැර කරන අපද්‍රව්‍ය ජලයට එකතු වන බව. දෙවෙනි කාරණා විදියට මම පුතාලට කියා දෙනවා, කසල හෝ අපද්‍රව්‍ය ගොඩගසා තබා ඇති ස්ථානවලින් පිටවන අහිතකර ද්‍රව්‍ය ජලය හා එකතු වීම. ඒ කියන්නේ ගොඩගසා තිබෙන කසල වැස්ස කාලයට සේදිලා ගිහින් ජල මාර්ගවලට එකතු වෙනවා. උදාහරණයක් විදියට මීතොට මුල්ල කුණුකන්ද නාය ගිහිල්ලා කැලණි ගඟට එකතු වුණා. ඔයාලා අහලා ඇති. ඊළඟ කාරණාව තමයි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බැහැර කරන අපිරිසිදු ජලය නිසා. ඒ කියන්නේ දුවේ පුතේ, මිනිස් ක්‍රියාකාරකම් කියන්නේ අපි විවිධ දේ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත කටයුතු වල නිරත වෙනවා. එතකොට මෙන්න මේ කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපිරිසිදු ජලය ප්‍රධාන ජල මාර්ගවලට එකතු වීම සිදු වෙන්න පුළුවන්. එහෙම එකතු වුණොත් ඒවායින් බැහැර වෙන්නේ පිරිසිදු දේවල් නොවෙයි, අපිරිසිදු ජලය. එතකොට ඒ අපිරිසිදු ජලය අපේ පිරිසිදු ජලයට එකතු වීම නිසා අපට තියෙන පිරිසිදු ජලයත් අපිරිසිදු වෙලා යනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, හෝටල්, තේ කඩා ආදීනුත් බැහැර කරනවා අපිරිසිදු ජලය. ඒ ජලයත් ජල මාර්ගවලට එකතු වෙලා අපට තියෙන පිරිසිදු ජලය ටික අපිරිසිදු වෙන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ, අපි දන්නවා තෙල් පිරිපහදු කරන ස්ථාන තියෙනවා. ඒ තෙල් පිරිපහදු කරන ස්ථානවලින් පිටකරන අපද්‍රව්‍ය ජලයට මුසු වුණොත් ජලය අපිරිසිදු වෙන්න පුළුවන්. දුවේ පුතේ, ඔයාලා දන්නවා ඔරුගොඩවත්ත තෙල් පිරිපහදු මධ්‍යස්ථානය. මෙන්න මේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයෙන් තෙල් පිට වෙනවා. අනේ තෙල් එකතු වෙනවා කැලණි ගඟට. ඔයාලා කෝච්චියෙන් කොළඹ යන විට, කැලණි පාලමෙන් යනකොට ඔයාලට මේ තත්ත්වය දකින්න පුළුවන්. ගඟා ඉන දිගේ තෙල් තට්ටුවක් පාවෙලා යනවා. එහෙමනම් දුවේ පුතේ, ඔන්න ඒ අවස්ථාවත් ඔයාලට පැහැදිලි වෙනවා. තෙල් පිරිපහදු කරන මධ්‍යස්ථානවලින් පිටකරන අපද්‍රව්‍ය ජලයට එකතු වුණොත් ජලය අපිරිසිදු වෙන බව. ඊළඟට දුවේ පුතේ, කෘෂිකාර්මික කටයුතු වලදී යොදා ගන්නා පලිබෝධනාශක, එහෙම රසායනික ද්‍රව්‍ය, පොහොර වැනි ද්‍රව්‍ය ජලයට එකතු වුණ විටත් ජලය අපිරිසිදු වෙනවා. දුවේ පුතේ, ගොවියෝ කුඹුරු වලට හා විවිධ වගාවන්ට යොදනවා කෘෂි රසායනික ද්‍රව්‍ය. ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වුණාම මොකද වෙන්නේ? මේ ජලය අපිරිසිදු වෙනවා. ඒ තමයි දුවේ පුතේ, අපිට ජලය අපිරිසිදු වන අවස්ථා. මේ අවස්ථාව තවත් පැහැදිලි කරොත් ඔයාලට, ඔයාලගේ තාත්තලා මාමලා වගේ අය කුඹුරු වලට හා විවිධ වගාවන්ට යොදනවා කෘමිනාශක. ඒව ඉහළ ඉවර වෙලා මොකද කරන්නේ? අර තෙල් ටැංකිය ගලායන ජලයට දමලා සෝදනවා. ඔයාලා දැකලා ඇති. ඒ වගේම කුඹුරු වලින් ඉවත් වන ජලයද නැවත ප්‍රධාන ජල මාර්ග වලටම එකතු වෙනවා. ඒ මගිනොත් කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාලා දැකලා ඇති, ඇලේ ඉන්න මාළුව පවා මැරිලා පාවෙනවා. එහෙනම් මාළුව මැරෙනවා කියන්නේ ඒ ජලය පිරිසිදු නැති බව ඔයාලට තවත් පැහැදිලි වෙනවා. ඊළඟට දුවේ පුතේ, ජලය අපිරිසිදු වන තවත් ක්‍රමයක් විදියට මම ඔයාලට කියා දෙනවා. පස සෝදාගෙන යාම නිසා, ජලයට පස සෝදාගෙන ගිහිල්ලා යන වතුර ජලයට එකතු වුණාම ඒ ජලයත් අපිරිසිදු වෙනවා. ඔයාලා දන්නවා, දැකලත් ඇති, වහිනකොට මිදුලෙ ගලාගෙන යන ජලය මොන පාටද කියලා. ඒව මඩ පාටයි. ඔයාලා පාගන්න එහෙමත් හරි කැමතිනේ. ඒ මඩ පාට ජලය ගලාගෙන ගිහිල්ලා ප්‍රධාන ජල මාර්ගවලට එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ජල මාර්ගයේ තියෙන පිරිසිදු ජලය අපිරිසිදු වෙලා යනවා. ඒ වගේම තමයි දුවේ පුතේ කඳුකර ප්‍රදේශවල කඳු නාය යනවා. වැස්ස කාලයට කඳු නාය යනවා. කඳු නාය යනවා වල රූපවාහිනියෙන් දැකලා තියෙනවා. පස් කඳු කඩාගෙන වැටෙනවා. එතකොට ඒ ගලා එන ජලය මඩ පාට ජලය. එතකොට ඒ ජලය ප්‍රධාන ජල මාර්ගවලට හෝ ලින් වලට එකතු වෙන්න පුළුවන්. මෙන්න මේ හේතුව නිසා අපිට පරිභෝජනයේ තිබෙන ජලය අපිරිසිදු වෙන්න පුළුවන්. ඊළඟ තවත් කරුණක් විදියට මම ඔයාලට කියා දෙනවා, සතුන්ගේ මල මුත්‍රා මගින් ජලයට අපිරිසිදු ද්‍රව්‍ය එකතු වීම. ඒ කියන්නේ සතුන් මල මුත්‍රා කිරීම, ජලයට මල මුත්‍රා කිරීම නිසා ජලය අපිරිසිදු වෙන්න පුළුවන්. මේ අවස්ථාව පූසන් බල්ලන් වගේ සත්තු ඔයාලා ඇලට ගෙනහිල්ලා නාවනවා. ඒ නාවනකොට උන්ගේ මල පහ මුත්‍රා ආදිය ජලයට එකතු වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ සාමාන්‍යයෙන් අපිට පරිභෝජනයේ සුදුසු තත්ත්වයේ පවතින ජලය අපිරිසිදු වෙනවා. ඒ වගේම මීගවයන් ජලයට කැමති සතේ. ඔයාලා අහලා ඇති. ඒ නිසා ඇල මාර්ගවල වගේම වැව් ආශ්‍රිතවත් ඔවුන් ගාල් කිරීම කරනවා. මේ ගාල් කිරීම නිසා සාමාන්‍ය ජලය මොකද වෙන්නේ? අපිරිසිදු වෙනවා. ඒ අවස්ථාවේදී ඒ ගවයන්ගේ මල මුත්‍ර මේ ජලයට එකතු වෙන්න පුළුවන්. එහෙම එකතු වීමෙන් පිරිසිදු ජලය ඔන්න අපිරිසිදු ජලය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපිට පරිභෝජනයට සුදුසු නැති තත්ත්වයට පත් වෙනවා. එහෙමනම් දුවේ පුතේ, මෙන්න මේ ආකාර රාශියක් නිසාම ජලයේ දූෂණය වන බව දුවල පුතාලට පැහැදිලි වෙනවා. එහෙමනම් මෙම අපිරිසිදු ජලය අපට හිතකර වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආකාරයෙන් ජලය දූෂණය වීම, එහෙම නැත්නම් අපිරිසිදු වීම අඩු කර ගැනීම සඳහා කටයුතු කිරීමට පුංචි දුවල පුතාලවන ඔබට ලොකු වගකීමක් තියෙනවා. එහෙමනම් පුංචි දුවේ පුතේ, ඔබ මෙවැනි ක්‍රියාවන් අඩු කර ගැනීමට වගකීමෙන් කටයුතු කරන්න පුරුදු වන්න. ඒ ඇයි දන්නවද? අනාගතය ඔබ අතේ. එසේනම් පුංචි කාලයේ ඉඳලම ජලය අපිරිසිදු වන ක්‍රම වළක්වා ගනිමින් කටයුතු කිරීමට අදිෂ්ඨාන කරගන්න. මේ සඳහා ඔබ ජීවත් වන පරිසරය පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේම ඔබ ගමන් යන අතරතුරදී කසල හා අපද්‍රව්‍ය පරිසරයට එකතු නොකරන්නට පුරුදු වන්න. පුංචි ඔබට මම මේ කියා දීපු කරුණු හොඳට වැටහෙන්න ඇති. එහෙමනම් දුවේ පුතේ, පුංචි ඔයාලට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන්. බැරි වෙලාවත් මේ අපිරිසිදු ජලය පානය කළොත් මොකද වෙන්නේ? ඔබ ජලය පිරිසිදුව තබා ගන්නේ නැතිව අපිරිසිදු ජලය පාවිච්චි කළොත් ඔබට විවිධ රෝගවලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ කියන්නේ විවිධ රෝග අපිට වෙනදෙනවා. ජලය මගින් රෝග ඇති වෙනවා. එහෙමනම් ඒ රෝග කීපයක් ගැන මම ඔයාලට කියන්නම්. අවශ්‍ය නම් ලියා ගන්න. මතක තියා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නැත්නම් ඔයාලගේ පොතේ ලියා ගන්න. මෙන්න මේ අපිරිසුදු ජලය පානය කිරීම නිසා අපිට වැළඳෙන රෝග. එක තමයි දුවේ පුතේ පාචනය. දෙක සිංගමාලය. තුන හෙපටයිටිස්. එහෙම නැත්නම් අක්මා ප්‍රදාහය කියලත් කියනවා, කහ උණ කියලත් කියනවා. හතරවෙනි එක තමයි පුතේ කොලරාව. පහ අතිසාරය. අපිට මෙන්න මේ කියන රෝග වැළඳෙන්න පුළුවන්. මොනවද රෝග? පාචනය, සිංගමාලය, හෙපටයිටිස්, කොලරාව, අතිසාරය. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ අපිරිසිදු ජලය පරිහරණය කිරීම නිසා මිනිස්සු වන අපට පමණක් නොවේ සතුන්ටත් හානි සිදු වෙනවා. එහෙනම් සතුන්ට විතරක්ද? මිනිස්සුන්ට විතරක් නෙමෙයි, සතුන්ටත් හානි වෙනවා. ඒ වගේම අපි ආවට පරිසරයත් මොකද වෙන්නේ? අවලස්සන වෙනවා, කැත වෙනවා. එහෙනම් අපිරිසිදු ජලය, ඒ කියන්නේ දූෂිත වූ ජලය, ඒ කියන්නේ පරිහරණය කිරීම නිසා අපගේ ජීවිතවලට සිදුවන අනතුරුදායක තත්ත්වය වළක්වා ගැනීමට අපි විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕන. මොකද අපිරිසිදු ජලය ඒ ආකාරයෙන් පරිභෝජනයට ගන්න හොඳ නෑ කියන එක දැන් වැටහෙනවා. එහෙමනම් මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. ඒ අනුගමනය කරනකොට වැඩිහිටියන්ගේ උදව් ඇතිව ඒ ක්‍රියාවන් කර ගැනීමට ඔයාලා පුරුදු වෙන්න ඕන. එහෙමනම් කොහොමද අපි පිරිසිදු ජලය පරිභෝජනයට ගන්න කියලා බලමු. හොඳින් උණු කර නිමා පානය කිරීම. එක කරුණක් තමයි දුවේ පුතේ, හොඳින් ජලය උණු කරලා, වතුර උණු කරලා නිවෙන්න තියෙනවා. නිවුණට පස්සේ අපිට පානය කරන්න පුළුවන්. මේක දුවල පුතාලා වතුර උණු කරන්න යන්න එපා. ඔයාලගේ දෙමව්පියන්ගේ උදව් ඇතිව උණු කරගන්න පුළුවන්. ඊළඟට පුතේ අපිට කරන්න පුළුවන් මේ ජලය පිරිසිදු කරගන්න ජල පෙරණයක් භාවිතා කරලා පෙරා පානය කිරීමට ගන්න පුළුවන්. මේක නම් ඔයාලට කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කරුණ තමයි ජලයට ක්ලෝරීන් මිශ්‍ර කොට පානය කිරීම. ඊළඟට හතරවෙනි කරුණ තමයි ලිඳ, ගෙදර තියෙන ලිඳ වර්ෂයකට වතාව, වසරකට වතාවක්වත් ඉහලා පිරිසිදු කරන්න ඕන. ඊළඟට අපිට තවත් කරන්න පුළුවන්, අපේ ගෙදර ගබඩා කරලා තියෙනවනේ ජල ටැංකි හදලා, අන්නේ ජල ටැංකි නිතර පිරිසිදු කරන්න ඕන. ඊළඟට අපේ ගෙදර තියෙන ලිඳට දැල් ආවරණයක් දමන්න ඕන. එහෙම දැම්මොත් අර ලින්දට වැටෙන කොළරොඩු අපිට කොළරොඩු වැටීම වළක්වා ගන්න පුළුවන්. එතකොට ලින්ද අපිරිසිදු වෙන්නේ නැහැ. ඊළඟට දුවේ පුතේ තවත් කරුණ තියෙනවා. ලින්ද වටා අපිට බැම්මක් ඉදි කරන්න පුළුවන්. මොකද වැස්ස කාලයට වතුර ගලාගෙන ගිහිල්ලා ලින්ද බැඳලා නැත්තම් ලින්දට වතුර වැටෙන්න පුළුවන්. එතකොට ලින්දේ වතුරක් මඩපාට වෙලා අර පොළවේ බාල්ලෝ ජරා කරපුවා තියෙනවා. ඊළඟට අපිරිසිදු කොළරොඩු තියෙනවා. ඒව සියල්ල අර ලින්දට යන්න පුළුවන්. ඒ නිසා අපිට හොඳට ඉහළට බැම්මක් බැඳගත්තොත් මේ අපි ලින්දේ වතුර අපිරිසිදු වීම වළක්වා ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ තවත් කරුණක් තමයි කෘමිනාශක වැනි විස සහිත දේවල් අපි කුවනේ ජලයට එකතු වෙනවා කියලා. මෙන්න මේ මාර්ග වලින් එකතු නොවෙන්න කටයුතු කරන්න ඕන. ඊළඟට අපි කිව්වා රථ වාහන යන්ත්‍ර සූත්‍ර තෙල් ටැංකිය ආදිය ජලාශ වලින් සෝදන්න හොඳ නැහැ. ජලය සහිත ස්ථාන වලින් හොදන්න හොඳ නැහැ. එතකොට අපිට පුළුවන් එහෙම නොසෝදෝ ඉන්නකොට මේ පිරිසිදු ජලය ඒ ආකාරයෙන්ම අපිට පරිභෝජනයට ගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ජල මාර්ග වලට මලපහ නොකිරීම. ඊළඟ කාරණාව කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය ජල මාර්ගවලට යාමට නොහැකි පරිදි ඒව සකස් කරන්න ඕන. අන්න මේ ආකාරයට අපි ජලය අපිරිසිදු නොවන ආකාරයට රැකගත්තොත් අපේ මේ ජලය පිරිසිදු කරගන්න පුළුවන්. දුවේ පුත්තේ අපිරිසිදු ජලයේ අනතුරුදායක තත්ත්වය අඩු කර ගැනීමට දුවල පුතාලා ඔයාලගේ අම්මලා තාත්තලාට කියලා කරගත හැකි. උවත් නිවසේ සහ පාසල අවට දෙමව්පියන් හා ප්‍රජාව තවත් ඉන්න ඔයාලගේ දෙමව්පියෝ ඇර වෙනත් දෙමව්පියෝ අන්න ඒ අය දැනුවත් කරන්න ඔයාලට අපහසුයි. ඒ නිසා පාසල ආරම්භ කරාට පස්සේ දෙමව්පියන්ගේ හා ගුරු භවතුන්ගේ උදව් ඇතුව යහළුවොත් සමග එකතු වෙලා පෝස්ටර් සකස් කරගෙන පෝස්ටර් පෙරහැරක් යන්න පුළුවන්. ජලය අපිරිසිදු වන ක්‍රම එහෙනම් මම කතා කරලා අවසානයි ඔයාලට. අපි දැන් වෙන වෙනම ඇති වර්ණවත් ජලය එකතු වී වෙනත් වර්ණ සෑදෙන ආකාරය ගැන පුංචි ක්‍රියාකාරකම කරන්නයි යන්නේ. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ප්‍රමාණවෙන් සමාන විනිවිද පෙනෙන බඳුන් තුනක්. ඊළඟට ඕන නිල් කහ රතු වර්ණවල කළ ජලය ටික සමාන ප්‍රමාණවලින් ඕන. ඊළඟට ටිෂු කඩදාසියක් ඕන. මෙන්න මේ ද්‍රව්‍ය ඔයාලට පුළුවන් අම්මලා ළඟින් තබා ගන්න. දැන් මම කියා දෙනවා මෙන්න මේ ක්‍රියාකාරකම කරන ආකාරය. ප්‍රමාණයෙන් සමාන විනිවිද පෙනෙන භාජන තුන ගන්න. ඒ එක් එක් බඳුන් වලට නිල් කහ රතු යන වර්ණවලින් ඒ කියන්නේ පාටවලින් පාට කරපු ජලය සමාන ප්‍රමාණය බැගින් දමන්න. බඳුන් තුන අතර ටිෂු කඩදාසිය බැගින් එක් බඳුනක සිට අනෙක් බඳුනට ඇතුල් කරන්න. ඒ කියන්නේ එක් බඳුනකින් අනෙක් බඳුනට වැටෙන ආකාරයට තමයි දමන්නේ. ඊට පස්සේ ටිෂු කඩදාසියට වර්ණවත් ජලය ගමන් කරන ආකාරය වර්ණ මුසුවන ආකාරය එනම් වර්ණ සෑදෙන ආකාරය ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබ හොඳින් බලන්න. ඔබ හොඳින් බලනකොට මෙහිම නිරීක්ෂණය කරගන්න පුළුවන්. මේ නිරීක්ෂණය කරනකොට පැහැදිලි වෙනවා වර්ණ එකිනෙක එකතු වෙන බව. ඒ කියන්නේ රතු කහ භාජන දෙකෙන් ජලය එකතු වෙලා තැඹිලි පාට හැදෙනවා, නිල් කහ වර්ණ එකතු වෙලා කොළ පාට හැදෙනවා, ඊළඟට රතු නිල් වර්ණ එකතු වෙලා දම් පාට හැදෙනවා. මෙන්න මේ ආකාරයට අපිට බලා ගන්න පුළුවන්. මේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ අතරට තවත් භාජන කිහිපයක් එකතු කරලා තව වෙනත් වර්ණ සෑදෙන ආකාරය ඔබට බලා ගන්න පුළුවන්. මේවා නිවසේදී කරලා බලන්න. ඊළඟට දුවේ පුතේ, අපි ජලය සමග ක්‍රියා කරන උපකරණ තියෙනවා. අපි දැන් බලමු මේ උපකරණ මොනවද කියලා. ඔයාලට මම මේ පාඩම කරනකොට කියා දෙනවා. දැන් ඊළඟට ජල රෝදය සහ දිය හොල්මන. ඒ කියන්නේ දැන් අපිට මේවා හදන්න මේ අවස්ථාවේ අපහසු වෙන්න පුළුවන්. නමුත් දුවේ පුතේ හොඳට අහගෙන ඉඳලා පස්සේ ඔයාලගේ අම්මලාත් එක්ක හදන්න. අපි ජලය මගින් කරකැවෙන ජල රෝදය සෑදීමට යමු. මේ සඳහා ඔයාලට අවශ්‍ය වෙනවා ලී පතුරු හෝ යෝගට් හැඳි. ඊට පස්සේ ඕන රෝදය සකස් කර ගැනීමට කෙසෙල් බඩයක් හෝ රිජු ෆෝම් කෑල්ලක් ඕන වෙනවා. ඔන්න දුවේ පුතේ, දැන් මම ඔයාලට කියා දෙනවා මෙන්න මේ ජල රෝදය කොහොමද හදන්නේ කියලා. ජල රෝදය හදනකොට අර කෙසෙල් බඩ හෝ රිජු ෆෝම් කෑල්ලක් ගන්න කොනේ දෙකෙන් එකක් අරගෙන රෝදයක් හදාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ රෝදය වටා ඔයාලා ගත්ත ලී පතුරු, එහෙම නැත්නම් යෝගට් හැඳි අර රිජු ෆෝම් කෑල්ලේ ගහලා සුදුසු පරිදි ජල රෝදය නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලා සකසනකොට වැඩිහිටියෙගේ උදව් ලබා ගන්න. ඊට පස්සේ ගලා යන ජල පහරකට අල්ලලා ජල ටැප් එකකට හරි, එහෙම නැත්නම් උඩින් වතුර ටිකක් වක් කරලා හරි මෙන්න මේක කරකැවෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ජල රෝදය වේගයෙන් කරකවන්න ඕන නම් ජලයේ වැටෙන වේගය වැඩි කරන්න ඕන. දුවල පුතාල හල ඇති තවත් අවස්ථාවක් තියෙනවා කියලා මං කිව්වා. ජලය ආශ්‍රිතව සකසන උපකරණයක් තමයි දිය හොල්මන. ඔයාලට ඔන්න ජල රෝදය ගෙදරදී හදා ගන්න පුළුවන්. දිය හොල්මනත් ඔයාලා හදලා බලන්න. මෙන්න ඈත අතීතයේ මිනිස්සු තමයි භාවිතා කරේ. වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි අඩු කර ගැනීමට ගොවිය මොකද කරේ? දිය හොල්මන යොදාගත්තා. මේ දිය හොල්මන සෑදීමට අවශ්‍ය වෙන්නේ උණ පුරුකක් හා ගලක්. මෙම දිය හොල්මනට අටවනු ලබා දිය හොල්මන අටවන්නේ, කියන්නේ හදන්නේ ලියද්දකින් ලියද්දකට ජලය ගලා යන, ඒ කියන්නේ වක්කඩ කියලා කියන්නේ. අන්නේ වක්කඩ ළඟ තමයි දිය හොල්මන සකස් කරන්නේ. ඊට පස්සේ මේක කරන්නේ උණ පුරුකට ජලය පුරවනවා. එය පහළට ගොස් ගලේ වදින ආකාරයට තමයි ගල තියන්නේ. එතකොට දුවේ පුතේ ගලේ වදිනකොට විශාල ශබ්දයක් ඇති වෙනවා. ඒ ශබ්දයට බයි සත්තු දුවනවා. ඒ නිසා දිය හොල්මන ජලයේ මේ කුෂිකර්මාන්තයේදී භාවිතා කරන ජලයේ ආශ්‍රිතව සකස් කරන උපකරණයක් වෙනවා. ඔන්න දුවේ පුතේ, දැන් ඔන්න මම උපකරණ හදන හැටිත් කියා දුන්නා. දැන් අපි විනෝද වෙන්න වැඩක් කරන්න තමයි හදන්නේ. මේකත් ඔයාලට හදලා විනෝද වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ මොකද්ද මේ කරන්නේ කියලා. අපි දැන් යන්නේ ජල බඳුන් වාදනයක් හදාගන්න. එය හදාගන්න අපට අවශ්‍ය වෙනවා එක සමාන ප්‍රමාණය ඇති පිඟන් මැටි වලින් සාදපු බඳුන් හයක්. එම බඳුන් වලට ජලය මිලිලීටර් 100 සිට 600 පමණ ටික ටික වැඩි වෙන්න පිළිවෙලින් ජලය වක් කරන්න ඕනේ. කියන්නේ පළවෙනි බඳුන්ට 100ක් මිලිලීටර් 100ක් දැම්මොත් දෙවෙනි බඳුනට දාන්නේ 200ක්. තුන්වෙනි බඳුනට 200ක්. තුන්වෙනි බඳුනට 300ක්. හතරවෙනි බඳුනට 400ක්. පස්වෙනි බඳුනට 500ක්. හයවෙනි බඳුනට 600ක් වන ආකාරයට දාලා මෙන්න මේ බඳුන් ටික සකස් කරලා කෝටුවක් හෝ ලීයක් වගේ උපකරණයක් අරගෙන මේ බඳුන් වලට තට්ටු කරලා බලන්න. එතකොට එක් එක් වාජන වලින් විවිධ ශබ්ද ඇති වෙනවා. එහෙනම් දුවේ පුතේ ඔයාලට ඔන්න පුංචි විනෝදයක් ලබන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ ඒ වගේම විනෝද වුණා. අපි දැන් අපි යනවා විනෝද වෙන්න තවත් ක්‍රීඩාවක් කරන්න. ඔයාලා 1 2 3 වගේ පන්තිවලදී ජලය ආශ්‍රිතව ටීචලත් එක්ක විවිධ ක්‍රියාකාරකම් කරලා තියෙනවා. දැන් මම 4 ශ්‍රේණියේ ඉන්න දුවල පුතාලට විනෝද වෙන්න ක්‍රීඩාවක් කියලා දෙන්න තමයි හදන්නේ. අර වගේම තමයි ඒ වුණාට චුට්ටක් වෙනස්. මේ සඳහා අපිට යාළුවෙක් එක්ක එකතු වෙලා මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා, නංගිලා ඉන්නවා, එයාලත් එක්ක එකතු වෙලා කරන්නත් පුළුවන්. මේකට ඔන්න අවශ්‍ය දෙයක් දේවල් තියෙනවා. සෙන්ටිමීටර් 6ක් දිග, සෙන්ටිමීටර් 6ක් පළල, සෙන්ටිමීටර් 6ක් උස ප්‍රමාණය ස්පොන්ජ් කැබල්ලක් ඕන. ඊළඟට පුනීල කිහිපයක්. ඊළඟට මිලිලීටර් 500ක් පමණ හිස් බෝතලයක්. ඒ මිලිලීටර් 500ම කියලා නැහැ, ඔයාලා ගන්න බෝතලේ හැමෝගෙම එක සමාන වෙන්න. ඊට පස්සේ දුවේ පුතේ ඔයාලා පේලියකට පෙළ ගැහෙන්න ඕන. පේලියකට ඉරක් දිගේ ඉන්න ඕන, අර දුවන්නේ ඉන්නේ අන්න ඒ වගේ. ඊපස්සේ ඔයාලගේ ඉදිරියෙන් අර මිලිලීටර් 500 බෝතලේ තියන්න පුනීලේ දාලා. ඊට පස්සේ ආරම්භක රේඛාවක් ලකුණු කරගෙන ඔයාලා ඉන්න තැන ඒ ළඟින් තියන්න ඕන ජලය පිරවපු බේසම. ඊළඟට ගුරුවරයා හෝ දැන් ගෙදර ඉන්නවා නම් ගෙදර කවුරු හරි ලබා දෙන සංඥාවකට එකවර ස්පොන්ජ් කැබැල්ල වතුරෙන් හොඳින් පොඟවලා දුවගෙන ගිහිල්ලා ස්පොන්ජ් කැබැල්ලේ තියෙන වතුර ටික අර බෝතලයට පුරවන්න ඕන. එකවර පුරවල ඉවර කරන්න බෑ. ඒ නිසා කීප වතාවක් ඔයාලට මේක වතුර බේසමට දානවා, ස්පොන්ජ් කැබැල්ල ගිහින් බෝතලේ පුරවන. ඒ විදියට කරන්න පුළුවන්. මෙහෙම කරනකොට ඉස්සෙල්ලම බෝතලේ පුරව ගන්න කෙනාට අපිට ජයග්‍රහණය ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න හොඳින් ඔයාලට විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක්. මේක කිහිප වතාවක් කරනකොට ඔයාලට ආස හිතේවි ජයග්‍රහණය ලබා ගන්න. මොකද එක්කෙනා එක්කෙනා දුවන වේගයත් එක්ක ජලය අර ස්පොන්ජ් කැබැල්ලෙන් අරගෙන ගිහිල්ලා පුරවන ආකාරය අනුව ඔයාලගේ ජය ඔයාලට හිමි වෙනවා. එතකොට ඔයාලට ඔන්න අවසානයේදී ටීච කියා දුන්නා ක්‍රීඩාවකුත් කරලා විනෝද වෙන්න. දැන් ක්‍රීඩා කරන්න කැමති, ඉස්කෝලේ ගිහිල්ලා ක්‍රීඩා කරන්නත් නැහැ. ඒ නිසා පුංචි දුවල පුතාලා ඔන්න ගොඩක් දේවල් මේ ජලය පාඩමින් කරා, ගොඩාක් ක්‍රියාකාරකම් මේ පාඩම තුලින් සිද්ධ කරා. එතකොට ඒ සියලු දේවල් කරලා ඔයාලගේ දැනුම වැඩි කරගන්න. එතකොට දුවේ පුතේ මම දැන් අවසානයෙන් ඔයාලට මේ සියලු දේ කියලා අවසානයි. නැවත ඔයාලට මම මතක් කර දීමක් කරනවා. අපි ජලය කරපු පළවෙනි දවසේ ඉඳන් ජලය ගැන හඳුන්වා දීමක් කරලා ඒ හඳුන්වා දීම සහ ඒ ජලයේ ජල සම්පතෙන් අපිට තියෙන ප්‍රයෝජන කතා කරා. ඒ කියන්නේ ජලය අපිට වටිනා සම්පතක්. මේ වටිනා සම්පතින් අපි ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. අන්න ඒ ප්‍රයෝජන ගැන කතා කරා. ඒ වගේම දුවේ පුතේ අපිට ජලය ලැබෙන ක්‍රම ගැනත් මම කතා කරා. ඊට පස්සේ අපි කතා කරා පුතේ වලට මතක ඇති ජලය සතු ලක්ෂණ. මම පාඩම ආරම්භෙදිත් මතක් කරා, කලින් පාඩම කරනකොටත් මතක් කරා. එතකොට ඔයාලට දැන් ඒ ලක්ෂණ ලියාගෙනත් ඇති. ඒ හින්දා ඒව දුවල පුතාල පාඩම් කරගන්න ඕන. ඊළඟට අපි කතා කරා ජලය රත් වන විට මොකද වෙන්නේ. හැන්ද රත් කරපු හැන්දකට ජලය දමනකොට මොකද වෙන්නේ. මේ අවස්ථා දෙකේදීම ජලය වාෂ්ප වන බව අවබෝධ කරගත්තා. ඊට පස්සේ ජල වාෂ්ප සිසිල් කරලා අපි ගන්නා ප්‍රයෝජන ගැන කතා කරා. ඊළඟට අයිස් කැටවල ක්‍රියාකාරීත්වය ගැනත් ගොඩාක් ක්‍රියාකාරකම් කරමින් අපි කතා කරා. එහෙමනම් දුවේ පුතේ, මේ ජලය අපිට වටිනා සම්පතක්. අන්නේ වටිනා සම්පත ආරක්ෂා කරගන්න ක්‍රම තමයි අද අපි ගොඩක් කතා කළේ. ඒ වගේම ඒ ජල සම්පත අපිරිසිදු වන ක්‍රම ගැන කතා කළා. අපිරිසිදු ජලය භාවිතා කිරීම නිසා අපිට වැළඳෙන රෝග ගැනත් අපි කතා කළා. එතකොට අපි ඒ ජලය අපිරිසිදු වීම වළක්වා ගැනීම ගැනත් කතා කරා. කොහොමද අපි පිරිසිදු කරගන්නේ කියලත් කතා කරා. එහෙමනම් අපිට සුදුසු තත්ත්වයට, අපිට පරිභෝජනයේ සුදුසු තත්ත්වයට පත් කරගෙන පිරිසිදු ජලය පානය කිරීමට හැකි අයුරින් අපි මේ ජල සම්පත රැකගත යුතුයි කියන අවබෝධය හොඳින් ලබා ගත්තා. එහෙමනම් දුවේ පුතේ, ඊට පස්සේ අපි අර වර්ණ ජලය ඇසුරින් වර්ණ හදාගන්න විදියත් කියා දුන්නා. ඔයාලට ඒක ආසාවෙන් කරන්න පුළුවන්. අපිට මේ අවස්ථාවේ කරන්න අපහසුයි. ඒ නිසා ඔයාලා ඔයාලගේ දෙමව්පියන් එක්ක මේ ක්‍රියාකාරකම් කරන්න, ඒ වගේම ජල රෝදය සකස් කරන්න. කුඹුර තියෙනවනම් කුඹුරට ගිහිල්ලා කොහොමද දිය හොල්මන ක්‍රියා කරන ආකාරය බලන්න ඔයාලා. ඊළඟට ජලය සමග විනෝද වෙන්න අපි උපකරණ හැදුවා. අර මැටි බඳුන් අරගෙන ශබ්දයක් ඇති වෙන්න, විනෝද වෙන්න ඒ ක්‍රියාකාරකම් කළා. ඒ වගේම අපි ඔයාලට ගොඩාක් විනෝද වෙන්න පුළුවන් විනෝදජනක ක්‍රීඩාවකුත් කියා දුන්නා. මේවා ඔයාලා ගෙදරදී දැන් අම්මලත් එක්ක කරන්න පුළුවන්. ඒ වගේම කරලා සතුටු වෙන්නත් පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, ජලය පාඩම ගැන ඔයාලට ලොකු අවබෝධයක් වෙන්න ඇති. මම ජලය පාඩම ගැන විස්තර කිරීම මෙතනින් අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.